ප්‍රහාරම වැදගත් ප්‍රතිශක්තිය. ප්‍රතිශක්තිය නැති නිසා තමයි අපි ලෙඩ වෙන්නේ. ප්‍රතිශක්තිය අඩු වෙන්නේ ඇත්තටම යකඩ අඩුකමින් රක්තහීනතාවය අඩු වුණාම ඇති වුණාම. මේ රක්තහීනතාවය කියලා කියන්නේ පුතේ ලේ මදකම. මේ ලේ මදකම කියලා කියන්නේ රක්තාණු තුළ හිමොග්ලොබින් හරියට හැදිලා නැහැ. ඇයි කොහොමද හිමොග්ලොබින් හැදින්නේ? යකඩ නැති නිසා. රක්තහීනතාවෙන් පෙළෙන පුද්ගලයා අනිවාර්යෙන්ම ප්‍රතිශක්තිය දුර්වල වෙච්ච කෙනෙක්. එහෙමනම් අනිවාර්යෙන්ම අපි ආහාරයට යකඩ එකතු කරගන්න ඕනි. එතකොට යකඩ නැති වුණාම අපේ මුළු ඇඟම දුර්වල තත්ත්වයටපත් වෙනවා. ඊළඟට පොටෑසියම්. පොටෑසියම් ගන්න පුළුවන් පළතුරු, එළවලු, මස්, කිරි සහ කිරි නිෂ්පාදන ධාන්‍ය වර්ගවලින්. පොටෑසියම්. පොටෑසියම් නැති වුණාම පේශී දුර්වල වෙනවා. අංශභාග තත්ත්වය ඇති වෙනවා. හෘදයේ අකර්මණ්‍යතාවයක් ඇති වෙනවා. ඒ වගේම අපිට නිතරම ඔක්කාර ගතියක් එනවා. ඒ හින්දා අඳුනගන්න පුළුවන් මේ තමයි පොටෑසියම් ඌණතා ලක්ෂණ කියලා. ෆොස්ෆරස්. ෆොස්ෆරස් කියලා කියන්නේ හාල්, පාන්, කිරි සහ කිරි නිෂ්පාදනවල, මාළුවල, රතු පාටට හුරු මස් වර්ගවල බහුල මූලද්‍රව්‍යයක්. ෆොස්ෆරස් නැත්තං දතු ශක්තිමත් නැහැ, අස්තිත් ශක්තිමත් නැහැ. ඒවහර ඉක්මනට දුර්වල වෙලා දිරල යනවා. ඒ කියන්නේ කැඩෙනවා. ඊළඟට අයඩින්. අයඩින් මම කිව්වා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ලුණුවල දකින්න පුළුවන්. ඊට අමතරව මුහුදු ආහාරවල එළවලු වල දකින්න පුළුවන්. අයඩින් අඩුවීම වෙච්ච ගමන්ම ගලගණ්ඩය, එහෙම නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීම දකින්න පුළුවන්. සල්ෆර්. සල්ෆර් ගන්න නම් ඔය බිත්තර වගේ ප්‍රෝටීන අඩංගු ආහාර ගන්න ඕනේ. සල්ෆර් මදි වුණාම අපේ දුර්වල වර්ධනයක් දකින්න පුළුවන්. සමහර වෙලාවට අධික තෙහෙට්ටුව දැනෙන්න පුළුවන්. ඒ වගේම දේහයේ ඉදිමීම දකින්න පුළුවන්. ක්ලෝරින් සහ සෝඩියම්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලුණු ආහාරයට එකතු කරපුවාම නිකම්ම ලැබෙනවා. මේ සෝඩියම් සහ ක්ලෝරින් අඩු වුණාම මස් පිඩු පෙරලෙනවා. ඒ කියන්නේ කෙන්න පෙරලෙනවා කියලා කියන්නේ. ක්‍රෑම්ප්ස් වෙනවා කියන්නේ. අන්න ඒ තත්ත්වෙ එන්න පුළුවන්. ඒ වගේම ආහාර රුචිය අඩු වෙනවා. මැග්නීසියම්, පලා වර්ග ඔක්කුගේම, කොළපාට එළවලු ඔක්කුගේම ධාන්‍ය බොහෝමයක දකින්න පුළුවන් දෙයක්. මේ මැග්නීසියම් අඩු වුණාම ස්නායු පද්ධතියේ ආබාධ අනිවාර්යයෙන්ම දකින්න පුළුවන්. අවසාන වශයෙන් ෆ්ලෝරින්. ෆ්ලෝරින් තියෙනවා ඔය අපි බොන කහටවල, ඒ කියන්නේ තේවල තියෙන. ඒ වගේම පානීය ජලයේ මම කිව්වා තියෙනවා කියලා ඔය කටින ජලයේ වැඩි. මුහුදු ආහාරවල දකින්න පුළුවන්. මේ ෆ්ලෝරින් නැති වුණාම දත් ශක්තිමත් නැහැ. දත් විරායාමක් දකින්න පුළුවන්. එහෙමනම් උගලට පේනව ඇති මේ මූල ද්‍රව්‍ය අඩු වුණාම නොයෙකුත් රෝග ලක්ෂණ අපේ දේහයෙන් කැපිලා පේනවා. අපි ඊළඟට බලමු මේ අත්‍යවශ්‍ය පෝෂක කියන්නේ මොනවද කියලා. අත්‍යවශ්‍ය පෝෂක කියලා කියන්නේ අපේ දේහය තුළ කිසිසේත්ම සංශ්ලේෂණය කරගන්න බෑ. අනිවාර්යෙන්ම ආහාර සහ පාන සමග එළියෙන්ම ගන්න ඕනේ. සමහර දේවල් තියෙනවා පුතේ, සමහර පෝෂක අපේ දේහයේ තියෙන පූර්වක අණුවකින් සංශ්ලේෂණය කරගන්න පුළුවන්. ඒව අපිට අත්‍යවශ්‍ය නැහැ. උගල දන්නවා අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල තියෙනවා, අත්‍යවශ්‍ය නොවන මේදාම්ල තියෙනවා. ඒවා අපේ ඇඟ ඇතුළෙදී හදාගන්න පුළුවන්. නමුත් ඔය දෙකම තියෙනවා, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, අත්‍යවශ්‍ය මේදාම්ල අනිවාර්යෙන්ම ආහාර සමග දේහයට ලබාගත යුතුමයි. එතකොට ඒ වගේ දේවල් අපි ආහාරයට එකතු කරගත්තේ නැත්නම් අපි මන්ද පෝෂණ තත්ත්වයට, එහෙම නැත්නම් දුෂ්පෝෂණ තත්ත්වයට පත් වෙනවා. එතකොට අපි ලෙඩ වෙනවා ඉක්මනට, ප්‍රතිශක්තිය නැහැ, ඒ වගේ භයානක තත්ත්වයන් එනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ අත්‍යවශ්‍ය පෝෂක යටතට එන්නේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, අත්‍යවශ්‍ය මේද අම්ල සහ විටමින් ඛනිජ. විටමින් සහ ඛනිජත් අපි ආහාරයට එකතු කරගන්න ඕනිමයි. අපේ දේහේ හැදෙන්නේ නැහැ. ඊළඟට මේ පෝෂක ද්‍රව්‍ය අපේ සෛල තුළ සිදුවන නොයෙකුත් ජෛව සංශ්ලේෂක ප්‍රතික්‍රියාවලට ඕනිමයි. එහෙමනම් මේවා නිවැරදි අනුපාතයට ලබා ගත්තේ නැත්නම් අපේ දේහය තුළ නොයෙකුත් ගැටලු ඇති වෙනවා. ඒ වගේ වෙලාවට වෛද්‍යවරු තීරණය කරනවා මේගොල්ලන්ට විටමින් පිටින් දෙන්න ඕනේ, ඛනිජ පිටින් දෙන්න ඕනේ, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල පිටින් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔය සිරප් වර්ග, බෙහෙත් පෙති වර්ග, ඒ වගේ දේවල් අපිට භාවිතා කරන්න කියලා කියනවා. අනවශ්‍ය දේවල්. අපිට ආහාර වලින්, පාන වලින් ලබා ගන්න පුළුවන්කම තියද්දි ඇයි අපි බෙහෙත් බොන්නේ නේද? අපිට පුළුවන් නම් හොඳ සමබල ආහාර වේලක් ගන්න. අපිට මේවා එළියෙන් ගන්න ඕනේ නැහැ. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අපේ දේහයේ කොහොමටත්ම මේ හදා ගන්න බැහැ. අපේ තියෙනවා ඇමයිනෝ අම්ල 20ක්. ප්‍රෝටීන හදන්න අවශ්‍ය ඇමයිනෝ අම්ල 20ක්. මේ 20න් 8ක් අත්‍යවශ්‍යයි. උදාහරණ තමයි කීපයක් ලියුසින්, මෙතියොනින්. මේවා ගොඩක් වෙලාවට දකින්න පුළුවන් සත්ත්ව ප්‍රෝටීනවල. ඒ කියන්නේ බිත්තර, මස්, චීස්, ඒ වගේ දේවල් වල මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නිවැරදි අනුපාතයට තියෙනවා. ඉතින් මේ ශාක ප්‍රෝටීනවල නම් මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල එකක් දෙකක් හෝ අඩුයි. ඒවා එතකොට අසම්පූර්ණ ප්‍රෝටීන. ඉතින් අපි අතර ඉන්නවා වෙජිටේරියන්, එහෙම නැත්නම් ශාකාහාර විතරක් ගන්න අය. මම කියන්නේ ඒගොල්ලන්ට ශාකභක්ෂකයෝ කියලා. ඉතින් ඒගොල්ලන් මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න නම් විවිධ ප්‍රෝටීන් එකතු කරගන්න ඕනේ. මොකද සම්පූර්ණනේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ගේ වයසේදී මස් කෑල්ලක්, මාළු කෑල්ලක්, බිත්තරයක් කෑවට කිසිම ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් ඒ වයින් සම්පූර්ණ කරගන්න. මොකද ඔයගොල්ලෝ හැදෙන දරුවෝ, ඔයගොල්ලන්ට පාඩම් කරන්න ඕනේ, මතක ශක්තිය තියෙන්න ඕනේ, හැදෙන්න ඕනේ නේද, සෙල්ලම් කරන්න ඕනේ, ශක්තිය ඕනේ. එහෙමනම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ආහාර හා පාන සමග එකතු කරගන්න ඔය කියපු අත්‍යවශ්‍ය සංඝටක. අපි බලමු අත්‍යවශ්‍ය මේදාම්ල ගැනත්. අත්‍යවශ්‍ය මේදාම්ලත් පූර්වක අණුවකින් කිසිසේත්ම හදන්න බැහැ. ආහාර සමග එළියෙන්ම ගන්න ඕනේ. ඒවා ගොඩක් වෙලාවට දකින්න පුළුවන් ඔය බීජ වර්ගවල. රට කජු, නිල කඩල, නිකන් අර කජු වර්ග, ඒ වගේ දේවල් හරියට තියෙනවා මේ අත්‍යවශ්‍ය මේදාම්ල. ඒ වගේම ධාන්‍ය, ඊළඟට එළවලු සමහරක්, ඒ හැම එකේම ප්‍රමාණවත් තරම් දකින්න පුළුවන්. එහෙමනම් ඕගලන්ට මේ වෙනකොට යම් අවබෝධයක් ලැබිලා ඇති මොකද්ද මේ සමබල ආහාර වේල කියලා කියන්නේ. ඕගලන්ගෙන් ඇහුවොත් සාමාන්‍ය ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ අහනවා. එක සැරයක් නම් හැබැයි මට මතකයි, මම ඕගලන්ට ගිය සතියෙත් කිව්වා රචනා ප්‍රශ්න පත්‍රයේ කෙටි සටහන් වල අහලා තිබුණා සමබල ආහාර වේලක් කියන්නේ මොකක්ද. එතන ඔයගොල්ලෝ පැහැදිලිව නිර්වචනයක් දෙන්න ඕනේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, ඛනිජ, විටමින්, තන්තු සහ ජලය. නිවැරදි නියමිත අනුපාතවලින් අඩංගු ආහාරයක් තමයි සමබල ආහාර වේලක් කියලා කියන්නේ. එහෙමනම් අපි බලමු ඊළඟට වෙනත් කොටසක්. ඒ තමයි මූලික පරිවෘත්තීය වේගය. මූලික පරිවෘත්තීය වේගයට අපි අකුරු තුනක් ලබා දෙනවා BMR. එතෙන්දී අපි පැහැදිලි කරන්නේ අපි අවම වශයෙන් පැය 12ක්වත් නිරාහාරව ඉඳලා, ඒ කියන්නේ ආහාර නොගෙන ඉඳලා පැය 12ක්වත් විවේක අවස්ථාවක ගිහිල්ලා අපේ පරිවෘත්තීය වේගය මැන්නොත් අපි ඒකට කියන්නේ මූලික පරිවෘත්තීය වේගය කියලා. අපි රිලැක්ස් වෙලා ඉන්න ඕනේ, ආතතියක් නැතුව ඉන්න ඕනේ, පැය 12ක් බඩගින්න ඉඳලා යන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවට අපේ තියෙනවා වෛද්‍යවරුන් සම්මත කරගත්ත අගයක්. ඒක මනින්න ඕනේ අපි සාමාන්‍යයෙන් පහසු උෂ්ණත්ව පරාසයක. ඔය BMR අගේ සීතලේ වෙවුල වෙවුල ගිහිල්ලා දාඩි පෙරාගෙන ගිහිල්ලා එහෙම මැනලා හරියන්නේ නැහැ. පහසු උෂ්ණත්වයක අපි මේක මනින්න ඕනේ. එතන මේ අගයන් මම ඔයාලට කියන්නම්. වෛද්‍යවරු විසින් සම්මත කරගත්ත අගයන්, ඒ තමයි පුරුෂයෙකුගේ, ඒ කියන්නේ වැඩිහිටි පුරුෂයෙකුගේ BMR අගය දිනයකට 1600යි 1800යි කිලෝ කැලරි. ඒකක තියෙන්න ඕනේ කිලෝ කැලරි වලින් 1600යි 1800යි අතර පිරිමි නිරෝගී පරිණත පුද්ගලයෙකුගේ. ඒ වගේම අපි බලමු කාන්තාවකගේ, නිරෝගී පරිණත කාන්තාවකගේ එය කිලෝ කැලරි 1300යි 1500යි අතර. එහෙමනම් පිරිමි අයට වඩා පොඩි ප්‍රමාණයක් කාන්තාවගේ අඩුයි. ඔය අගයන් මතක තියාගන්න, ඕගොල්ලන්ට බහුවර්ණ ප්‍රශ්නවලදී එහෙම අහන්න පුළුවන්. එහෙමනම් ඒ වගේම අපි බලමු ශක්ති අයවැය කියන්නේ මොකද්ද කියලා. මේ ශක්ති අයවැය කියලා කියන්නේ ශේෂපත්‍රයක්, බජට් එකක්. යම් සත්වයෙකුගේ ශක්තිය වැය කිරීමට එරෙහිව ලබා ගන්නා වූ ශක්තිය කියන ඒ ශේෂපත්‍රය තමයි ශක්ති අයවැය. අපි ලබා ගන්නා ශක්තිය අපි C කියලා හඳුන්වුවොත් ඒ C සමාන වෙනවා අපේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයන් සඳහා වැයවන ශක්තිය M. එකතු කිරීම, මූත්‍රා බැහැර කිරීමේදී එහෙම නැත්නම් මූත්‍රා දේහෙන් ඉවත් කිරීමේදී හානිව ශක්තිය, සහ ඊළඟට මල පිටවීමේදී හානිවන ශක්තිය. එහෙමනම් ඔය තුනට එකතු වෙනවා අපේ වර්ධනය සහ ප්‍රජනනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි ශක්තිය. එහෙමනම් අපිට ඉතුරු වෙන්නේ එච්චරයිනේ. දැන් ඔන්න කිව්වා පරිවෘත්තිය සඳහා ශක්තිය වැය වෙනවා, මූත්‍රා බැහැර කිරීමේදී ශක්තිය වැය වෙනවා, මල සෑදීම සඳහා ශක්තිය වැය වෙනවා. එහෙමනම් ඉතුරු වෙන්නේ නිෂ්පාදනය, එහෙම නැත්නම් වර්ධනය සහ ප්‍රජනනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි ශක්තිය. එහෙමනම් ඔය පහ අතර සමීකරණයක් ගොඩනගිනවා C සමානයි M U F P, ඒ හතර එකට එකතු කරපුවා. C සමානයි M ධන, U ධන, F ධන, P. C කියලා කියන්නේ අපි ලබාගත් ආහාර ප්‍රභව තුල අඩංගු ශක්තිය. M කියන්නේ පරිවෘත්තික ක්‍රියාවලියන් සඳහා වැයවෙන ශක්තිය. U කියන්නේ මූත්‍රා බැහැර කිරීමේදී පිටවන ශක්තිය. F කියන්නේ මලද්‍රව්‍ය පිට කිරීමේදී වැයවෙන ශක්තිය. P කියන්නේ නිෂ්පාදනය, එහෙම නැත්නම් වර්ධනය හා ප්‍රජනනය සඳහා ප්‍රයෝජනවත් වන ශක්තිය. මේ ශක්ති බජට් එක, එහෙම නැත්නම් ශේෂපත්‍රය අපිට පුළුවන් පාවිච්චි කරන්න දෙපැත්ත සංසන්දනය කරන්න. ඉතින් ඒ වගේ වෙලාවේදී අපිට පුළුවන් අර M ධන, U ධන, F ධන, P වලින් එම් දන යූ දන F සඳහා වැයවන ශක්තිය දැනගත්තොත් අපේ දේහ ක්‍රියාකාරීත්වයට එහෙම නැත්නම් දේහයේ ගොඩනගන්න අවශ්‍ය ශක්තිය කොච්චරක්ද කියලා ගණනය කිරීමක් කරන්න පුළුවන්. එතකොට මේ ගණනය කිරීම අත්‍යවශ්‍යයි පෝෂණවේදීන්ට. පෝෂණවේදීන් ඕගොල්ලෝ අහලා ඇති යම් කෙනෙකුගේ උසට හරියන බර තියෙනවද කියලා බලලා සමහර වෙලාවට කියනවා ඔයාගේ උසට ඔයාගේ බර මාති කියලා. සමහර වෙලාවට කියනවා ඔයාගේ උසට මේ බර වැඩි කියලා. ඒතර ඒගොල්ලෝ බලනවා මෙන්න මේ ගණනය. බලලිවලා ඊගොල්ලෝ උපදෙස් දෙනවා එක්ක ආහාර ගන්න, එහෙම නැත්නම් ව්‍යායාම කරන්න, බර අඩු කරගන්න, අන්න ඒ වගේ දේවල් වලට. එතකොට මේ ශක්ති අයවැය වැදගත් වෙන්නේ අන්න ඒ වගේ නිරෝගී ජීවිතයකට අවශ්‍ය දේහය සකස් කරගන්න. එහෙමනම් අපි බලමු නිරෝගී ජීවිතයක් සඳහා ආහාර කියන මාතෘකාව. ඒ යටතේ අපි බලමු දුෂ්පෝෂණය, එහෙම නැත්නම් මන්දපෝෂණය කියන தত্ত্বය. මන්දපෝෂණය කියන වචනයෙන්ම උගලන්ට තේරෙනවා ආහාරය තුල අත්‍යවශ්‍ය පෝෂක එකක් හෝ කීපයක් අඩු වුණාම ඇතිවන තත්ත්වයක්. එහිදී දේහයට අවශ්‍ය ප්‍රමාණයට මෙය ළඟ ශක්තිය නැහැ. එතන මෙයා දුර්වල වෙනවා. සාමාන්‍යයෙන් අපේ තියෙනවා ස්කන්ධ දේහ දර්ශකයක්. ස්කන්ධ දේහ දර්ශකයේදී BMI ස්කන්ධය බෙදීම උසේ වර්ගය. ස්කන්ධය මනින්න ඕනි කිලෝග්‍රෑම් වලින්, උස මනින්න ඕනි මීටර් වලින්. එතකොට BMI සමානයි ස්කන්ධය බෙදීම උසේ වර්ගය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේක සම්මත කරගෙන තියෙනවා, සම්මත ආගයක් ගෙනලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ අගය 18.5ට වඩා අඩු දුෂ්පෝෂණ තත්ත්වයක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපේ බර බෙදනම උසේ වර්ගයෙන් බර ගන්න ඕනි කිලෝග්‍රෑම්, උස ගන්න ඕනි මීටර් වලින්. එහෙම අරගෙන ඉනවන 18.5ට වඩා අඩු වගයක් ඒගොල්ලෝ තීරණය කරනවා මෙයාට මන්ද පෝෂණ, එහෙම නැත්නම් දුෂ්පෝෂණය කියලා. හිතන්නකෝ මේ අගය 30.0ට වඩා වැඩි නම් මේ පුද්ගලයා ස්ථුලතාවයෙන් පෙළෙනවා. ඒ කියන්නේ උසට හරියන බරට වඩා එයාගේ බර වැඩි. ඒක ස්ථුලතාවය අද ලෝකේ වර්ධනය වෙලා තියෙන තත්ත්වයක්. මේ තත්ත්වය මේ ස්ථුලතාවය නිසා ඇති වෙලා තියෙනවා මධුමේහය, හෘද සනාල රෝග, ඊළඟට පිළිකා, ඒ වගේ තත්ත්වයන් අපේ තරබාරුත්වය සමග ඇතිවෙච්ච දෙයක්. එහෙනම් අපි කෑම පාලනය කරන්න ඕනි, ව්‍යායාම කරන්න ඕනි, අපේ දේහ බර හරියට තියාගන්න ඕනි. එහෙමනම් අපි බලමු ප්‍රශ්නයක් තුන්නොත් මේ කොටසින් කොහොමද ලියන්නේ කියලා. අපි කල්පනා කරලා බලමු මේ වගේ අවස්ථාවක අපිට කියනවා ආහාර ජීර්ණක පද්ධතිය තුළ ඇතිවිය හැකි පෝෂණ ඌනතා විස්තර කරන්න කියලා. ඒතර ඒ වගේ වෙලාවක අපි ඉස්සර කියන්න ඕනේ මොනවද අපේ දේහය තුළට අවශ්‍ය පෝෂ ද්‍රව්‍ය කියලා. එතකොට පොයින්ට්ස් තමයි අපි කියන්න ඕනේ සමබල ආහාර වේලක් කියන්නේ මොකද්ද කියලා. සමබල ආහාර වේලක අඩංගු සංඝටක ගැන අපි කියන්න ඕනේ. ඊට පස්සේ අපි කියන්න ඕනේ අර එක එක පෝෂක කොටස් අඩු වුණාම අපේ දේහයේ තියෙන වෙනස්කම් මොනවද කියලා. ආය අහන්න පුළුවන් මේ පෝෂක පදාර්ථවල වැදගත්කම කියලා. හරියට අහන ප්‍රශ්නයක්. මේ පෝෂක පදාර්ථවල වැදගත්කම කියලා කියපුවාම අපිට පැහැදිලි දැක්මක් තියෙන්න ඕනේ එක එක පෝෂ පදාර්ථයේ කාර්යභාරය පිළිබඳව. එතකොට ඒ කාර්යභාරය පැහැදිලිව ඒ වගේම නිවැරදිව දැනගත යුතුයි. ඒ පිළිබඳව හරියට දන්නවා නම් අපිට රචනාවක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම කරුණු ඇතුළත් කරපු ඉතාමත්ම මේ වටිනා පිළිතුරක් ආකාරයට ඒක එළියට දාන්න පුළුවන්. නැත්නම් අපි බාගට දැනගත්තාම අපි ලියන්නේ බොරු. දැන් උදාහරණයක් ඇරෙත් අපි දන්නවා නම් අයඩින් උණු වුණාම ගලගඩ තත්ත්වයක් කියනවා කියලා අපිට කෙලින්ම කියන්න පුළුවන්. අයඩින් මුණුනහම මේ තත්ත්වය එනවා. ඉතින් සියර්සියම නිවැරදි. එහෙම නැතුව භාගයට දැනගත්තොත් මේ කොටස් සම්පූර්ණයෙන්ම උත්තර දෙන්න බෑ. අපිට උත්තරයක් දෝලණේ විවි ලියන්න බෑ. අපි හරියට උත්තරේ ලිව්වොත් තමයි අපිට ලකුණු හම්බ වෙන්නේ. ඒ හින්දා මේ ගිය සතියේ සහ මේ සතියේ මම කතා කරපු ඒ සමබල ආහාර වේල සහ ඒ පෝෂක පදාර්ථ, ඒවයි කාර්යභාරය, උනතා ලක්ෂණ, ඒ වඩංගු ආහාර පිළිබඳව ඕගොල්ලෝ හොඳට දැනුවත් වෙන්න. මොකද එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ කොටස් වලින් පිළිතුරු සපයන්න බෑ. අනිතික කෙටි ප්‍රශ්න පත්‍රේ හරියට අහලා තියෙනවා මේ වගේ ප්‍රශ්න. එහෙමනම් අපි මේ කොටස අවසන් කරමු. අපිට තව තියෙනවා මේ පෝෂණය කියන කොටසේ කතා කරන්න ආහාර මාර්ගයේ ආශ්‍රිත ආබාධ. අපි ආබාධ පිළිබඳව ලැබෙන සත්‍ය සාකච්ඡා කරලා ඊට පස්සේ අපි මිනිසාගේ පරිවහනේ කියන, එහෙම නැත්නම් සතුන්ගේ පරිවහනේ කියන පාඩමට යොමු වෙමු. එහෙමනම් හැමෝටම ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක්.